ගරු ඩී වීරසිංහ මන්ත්‍රීතුමා ඔබතුමාට මින්තු 16 කාලයක් තියෙනවා.
මූල ආසන ආරූඪ ගරු මන්ත්‍රීතුමිය අවසරයි. අද දිනේදී අපේ ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට කේලිය රමුක්කැල්ල ඇමතුමාට ගෙනෙන ලද විශ්වාස භංගයේදී කරුණ ඉදිරිපත් කරන්න මට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම ප්‍රථම ස්තුතිවන්ත වෙනවා. ගරු මන්ත්‍රීතුමියනි, අපේ රටේ 1947 පළවෙනි සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට SWRD බණ්ඩාරනායක මැතිතුමාගේ කාලේ ඉඳලා අද වෙනකන් සෞඛ්‍ය අමාත්‍යවරු 27 දෙනෙක් මේ රටේ සෞඛ්‍ය අමාත්‍ය දුරේ දරලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 ඇතුලේ ඉතිහාසයේ සෞඛ්‍ය අමාත්‍ය දුරේ දරපු ඇමතිවරු 6 දෙනෙක් අදටත් මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ ඉන්නවා. එතකොට ගරු මන්ත්‍රීතුමනි, මම කියන්න හැදුවේ එදා මේ රටේ හිටපු සෞඛ්‍ය අමතුරු 27 දෙනා මුණ දුන්න ඒ කාලේ කටයුතු කරපු ආකාරයට නෙවෙයි, වර්තමානයේ සෞඛ්‍ය අමතිවරයා විදියට කෙහෙලිය රමුක්කැල්ල ඇමතුමාට මේ ප්‍රශ්නෙට මුණ දෙන්න සිද්ධ වුණේ. අපි හරි කැමති තරුණයෙක් විදියට, අපි තරුණ මන්ත්‍රීවරු විදියට අපේ විපක්ෂයේ මේ යෝජනාව ගෙනාවු කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා මෙතන නැහැ, මම අද උදේත් එතුමාත් එක්ක කතා කරා. අපි කැමති මේ කෙහෙලිය රමුක්කැල්ල ඇමතුමා මේ සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වුණාට පස්සේ මේ රටේ හැම රෝහලකම හැම බෙහෙතක් තියෙනවනම් මේ රටේ හැම රෝහලකම වෛද්‍ය උපකරණ ටිකේ අඩුපාඩු ටික ඉවර වෙනවනම් ඒ වගේ මේ රට අතහැරලා යන වෛද්‍යවරු සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ නිලධාරි මහත්මාත්මී මේ රට තුල රැඳෙනවනම් අපි කැමති කේලිය රඹුක්කැල්ල ඇමතුමා සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරලා ඒ ටික ප්‍රශ්න ටික විසඳගන්න රටේ පුරවැසියෙක් විදියටම මේ රටේ ජනතාවගේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරයෙක් විදියට. හැබැයි මූලාසුන රූඩගත ගරු මන්ත්‍රීතුමියනි, අපි දන්නවා කෙහෙලිය රමුක්කැල්ල ඇමතුමාගේ නෙවෙයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. එතුමා ඊටාම අභියෝගයක් තියෙන වෙලාවේ මේ රටේ සෞඛ්‍ය අමතිවරයා විදියට පත් වෙන්නේ. අපි හැමෝම දන්නවා ලෝකේ වසංගතයක් තිබුණා. ඒ වසංගතයේ මේ ලෝකේ ලක්ෂ ගණන් මිනිස්සු මැරුණා. සමහර රටවල ආර්ථිකය කඩාගෙන වැටුණා. සමහර අපේ රටේ වාසනාවට අපේ රටේ මිනිසුන්ට ලෝකේ සමහර රටවල් වලට සිද්ධ වෙච්ච අවාසනා සම්පන්න සිද්ධිය උනේ නැහැ. අපි දන්නවා අපිට පහුගිය කාලේ ඖෂධ දුන්න අපේ රටට ඖෂධ දුන්නේ ඉන්දියාවේ මිනිස්සුවත් බේරගන්න ඉන්දියාවේ සෞඛ්‍යයට පුළුවන්කමක් ලැබුණේ නැහැ. පමණක් මිනිස්සුන්ගේ මිනිවල් ටික ගංගා පිටිගේ පා කරා. මිනිස්සුන්ගේ මලමිනිය ගිනි තියාගන්න විදියක් තිබෙන්නේ නැහැ, කැලෑවලට දැම්මා. එහෙම තිබුණු රටක ඒ වගේ සෞඛ්‍ය අපිට උදව් කරන රටක අපේ රටේ ඒතනින් ගලව ගන්න අපේ රටේ මිනිස්සු ගලව ගන්න මේ රටේ සෞඛ්‍ය අමතිවරයාත් සෞඛ්‍ය අමාත්‍යාංශයත් වෛද්‍යවරුත් ඒ ශේෂ්ත්‍රයේ නියලුණු හැම දෙනාම තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරා. ඒකෙදි ඉතාම පැහැදිලි කරු මන්ත්‍රීතුමිය, අපි කියන්න කැමති මේ මම ඒකයි කිව්වේ, මේක ඔළු ගෙඩිය මාරු කරලා මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කමක් නැහැ. මේ පාර්ලිමේන්තුවේ දවස් 3ක් විවාද කරනවා එක අමතිවරයෙක් ඉවත් කරන්න කියලා, ඔළු ගෙඩියක් මාරු කරන්න කියලා. හැබැයි කවුරුත් අපි දැක්කේ නැහැ බොහෝ දෙනෙක් කතා කරනවා මේ සිස්ටම් එක මාරු කරලා මේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුල තියෙන දැනට කරගෙන යන ක්‍රමවේදය වෙනස් කරලා අපි අනාගතයේ මේ රටේ මිනිසුන්ට නිදහස් සෞඛ්‍යයේ ප්‍රතිඵලය නිවරදිව මිනිසුන්ට ප්‍රයෝජනවත් වෙන විදියට ලබා ගන්න කටයුතු කරන්නේ කොහොමද කියලා කතා කරේ දෙතුන් දෙනෙක් විතරයි. හැමෝම කිව්වේ සෞඛ්‍ය අමති ගෙදර යවමු, ආණ්ඩුව ගෙදර යවමු, ප්‍රශ්න විසඳගමු කියලා. හැබැයි සෞඛ්‍ය අමතුමා ගෙදර ගිහිල්ලා ප්‍රශ්න විසඳනවා නම් අර විමල් වීරවංශ අමතුමා මෙතන ඉන්නවා, ඊයේ කතා කරා, ඉතාලම හොඳ කතාවක්. අපේ පැත්තේ අපි දැක්ක මහින්දාන අමතුමා ගුව, අපි එහෙනම් කෙහෙලිය අමතුමා යවමු, යවල ප්‍රශ්න දෙක විසඳමු කියලා. එහෙම විසඳෙන්නේ නැහැ. මං දැක්ක ඊයේ අමතුමා කෙලහලා ඉන්නේ සෞඛ්‍ය අමතිකම ගන්න. ඉතිහාසයේ මේ රටේ බෙහෙත් ගෙන්නන්න කියලා මන්ත්‍රීකමක් නැති වුණා. එහෙම කරපු මිනිහෙක් ඇවිල්ලා අද සෞඛ්‍ය හදන්න උපදෙස් දෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ට, අපිට පාර්ලිමේන්තුවේ රටේ මිනිසුන්ට ඇවිල්ලා කියනවා මගේ කාලේ බෙහෙත් පැත්තේ වටිනාකම මෙච්චරයි, අද මේ බෙහෙත් පැත්තේ වටිනාකම කීයද කියලා. මේක මේ රටේ මොලයක් තියෙන මිනිසුන්ට තේරෙන්න ඕන. ඒ සෞඛ්‍ය අමතිලා ඉන්නකොට රාජිත අමතුමා මේ රටේ ඩොලර් එකේ මිල කීයද? ඩොලර් එක රුපියල් 120යි 110යි. හැබැයි පහුගිය කාලේ මේ රටේ ආර්ථිකය කඩාවැටීමත් එක්ක ගරු මන්ත්‍රීතුමනි, ඩොලර් එකේ මිල රුපියල් 370ට 80ට ගියා. එතකොට 130ට තියෙනකොට ඩොලර් එක තියෙනකොට ගෙනාපු බෙහෙත් පැත්තේ මිල ඒක වැඩි වුණා කියලා තේරුම් ගන්න බැයි නම් ඒ වගේ මිනිහෙකුට සෞඛ්‍ය අමතිකමක් බලාගෙන ඉන්න සෞඛ්‍ය අමතිකමක් ගන්න කෙලාලන මිනිහෙක් සෞඛ්‍ය කොහොමද කරන්න කියලා රටේ මිනිස්සු තේරුම් ගනී කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා මං ගරු මන්ත්‍රීතුමනි, මට ටික වෙලාවක් තියෙන නිසා මේක පැහැදිලි කරන්න ඕන. දැන් සෞඛ්‍ය අමාත්‍යාර තියෙන චෝදනාව තමයි බාල ඖෂධ වර්ග ගෙන්නනවා කියන එක. ඒ වගේම ටෙන්ඩර් පටිපාටියෙන් තොරව මේ කටයුතු කරනවා කියන එක. මම අහන්න කැමති මෙතන ඉන්න හැමෝගෙන්ම, මේ රටට බෙහෙත් ගෙන්නනකොට ගෙන්නන බෙහෙත් එක තීරණය කරන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාද කියලා. මේක රටේ මිනිස්සු දැනගන්න ඕන. උඩින් පල්ලෙන් කියවන ගියාම රටේ මිනිස්සුත් හිතනවා කේලිය අමාත්‍යතුමා හොරකම් කරලා තමයි, මේ ආණ්ඩුවේ මෙතන ඉන්න සමහර නිලධාරි හොරකම් කරලා තමයි කියලා හැමෝම විශ්වාස කරනවා. අපි මේක නිවැරදි කරන්න ඕන. රටේ මිනිසුන්ට පැහැදිලි චිත්‍රයක් ඇති කරලා දෙන්න ඕන. ගරු මන්ත්‍රීතුමනි, මම මේක ඒක නිසා එකින් එක ගන්න කැමති. මේ රටේ රෝගී ජනතාවට අවශ්‍ය බෙහෙත් ලබා දීමට අදාළව පනනා ඇති අනපනත් චක්‍රලේඛනා පටිපාටින්ට අනුකූලව සිදු කරන සංකීර්ණ ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලියෙන් තමයි මේ රටට බෙහෙත් ගෙන්නන්න ඕන මොනවද, ගෙන්නන්න ඕන කොච්චරද කියලා තීරණය කරන්නේ. ඒකේ තියෙනවා පළවෙනි එක, රජයේ ආරෝග්‍ය ශාලා පද්ධතියට අවශ්‍ය ඖෂධ ආනයනය කරනු ලබන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. මම මේ කියන්නේ බෙහෙත් ගෙන්නන ටෙන්ඩර් පටිපාටිය ගැන. SPC එක තමයි ඒක තීරණය කරන්නේ. මෙරට නිෂ්පාදන ඖෂධ වර්ග ලබා දෙන්නේ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව SPMC එක. ඊට අනුබද්ධ ව්‍යාපාර මගින් ආ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය MSD එක යටතේ ඇති දේශීය ඖෂධ නිෂ්පාදකවරුන්ගෙන් තමයි ඒක කරන්නේ. ඒ වගේ මෙම සියලු ඖෂධ නියාමනය කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනතට අනුව කටයුතු කරනවා. අපිට ජාතික ඖෂධ නියාමන අධිකාරිය ගැන ප්‍රශ්න තියෙනවා. ඒවා අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඖෂධ ඇනුම් කිරීම හා ගෙන්වීම, මම අර මුලින් කියපු එක, මේක ගෙන්නන්නේ සෞඛ්‍ය අමාත්‍යතුමා නම් සෞඛ්‍ය අමාත්‍යතුමා අයින් වෙන්න ඕන. මේ කියන ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් සෞඛ්‍ය අමාත්‍යතුමා අයින් වෙන්න ඕන. කවුද මේවා ගෙන්නන්න තීරණය කරන්නේ? ගරු මන්ත්‍රීතුමනි, මේවා මේ රටට ඇනුම් කිරීම සඳහා අවශ්‍ය වන ඖෂධ වර්ග ප්‍රමාණයන් තෝරන්නේ කවුද? දිවයින පුරා පීඩි දිස්ත්‍රික් මට්ටමේ ප්‍රාදේශීය වෛද්‍ය සැපවුම් ඒකක වලින් ලබා ගන්නා තොරතුරු. පළවෙනි එක, මේ ඖෂධ ගෙන්නන්න තීරණය කරන්න කොච්චරක් ගෙන්නන්න ඕනද, මොනවද ගෙන්නන්නේ කියලා. දිවයිනේ රෝහල් වලින් ලබා ගන්නා අවශ්‍යතාවයන්, වෛද්‍ය සංගම් වෛද්‍ය විද්‍යාල වලින් ලබා ගන්නා නිර්දේශයන්, සියසහාය සහිත සියලු තොරතුරු මත පදනම් වූ අමාත්‍යාංශයේ වෛද්‍ය සැපවුම් ඒකකය MSD අවශ්‍ය ද්‍රව්‍ය හා ප්‍රමාණයන් ඇනුම් කිරීමේදී අවශ්‍යතා ලේඛනය සකස් කර ඇනුම කිරීමට SPS එකත බාර දෙනු ලැබේ. එතකොට මේ කියන විදියට පහ හැමෝම විපක්ෂය අය කිව්වේ කේලිය රඹුක් කැල්ල මේ බෙහෙත් ගෙල්ල තමයි වරද්දගත්තේ කියලා. කේලිය රඹුක් කැල්ල තමයි මේ ටෙන්ඩර් දැම්මේ කියලා. එතකොට මෙම ඇනුම් කිරීමේදී ටෙන්ඩර් පටිපාටි ක්‍රම තුනක් තියෙනවා ගරු මන්ත්‍රීතුමිය. එකක් ලෝක ව්‍යාප්ත විවුර්ත මිල කැඳවීම, ඒ වගේම ලෝක ව්‍යාප්ත සීමිත මිල කැඳවීම, දේශීය මිල කැඳවීම. එහෙම කැඳවනකොට ඒක කැඳවන ක්‍රම තියෙනවා. දෙපාර්තමේන්තුව සම්පාදන කමිටුව රුපියල් මිලියන 200ක් දක්වා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිගේ කළමනාකරණ අධ්‍යක්ෂකගේ ප්‍රධානත්වයෙන් තියෙන කමිටුවක් තමයි ඒ මිල ගණන් කැඳවන්නේ. ඒ වගේම රුපියල් මිලියන 200ක් 500ක් දක්වා ඒ මිල ගණන් කැඳවන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන කමිටුව, සෞඛ්‍ය ලේකම් ප්‍රසම්පාදන අතිරේක ලේකම්ගේ ප්‍රධානත්වයෙන් තියෙන කමිටුවකින්. ඒ වගේම රුපියල් මිලියන 500ට වැඩි නම් අමාත්‍ය මණ්ඩලය, කැබිනට් මණ්ඩලය පත්කල ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවක් මගින් තමයි මේ සිද්ධිය කරන්නේ. එතකොට ඒ වගේම මෙලෙස ලබාගත් ඖෂධ වර්ග දිවයින පුරා රෝහල් වෙත බෙදා හැරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයින් අංශයෙන් සිදු කරන්නේ. නැතුව මේ කේලිය රඹුක් කැල්ල අමාත්‍යතුමා නෙවෙයි, මේ හැමෝම කියන විදිහට. ඒක නිසා මේ ඖෂධ සඳහා ශ්‍රී ලංකාවේ ලියාබැඳි සැපයුම් කරුවෙකු නොමැති වෙලාවට දැන් මේ සැපයුම් කරුවෝ දැන් සමහර කියනවා තමන්ගේ හිතවතුන්ට දීලා සප්ලයි එක කරන්න කියලා. කවුද මේ සැපයුම් කරුව තෝරගන්නේ? මේ සෑම ඖෂධයක්ම ඇනුම් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි මූලිකව සලකා බැලේ. ලියාපදිංචි නොමිත ඖෂධ ආනයනය කිරීමට සිදුවන අවස්ථාවේදී පහත සඳහන් නිර්ණායකය අනුගමනය කරනවා. මොනවද අනුගමනය කරන නිර්ණායකයන්? එම ඖෂධ සඳහා ලංකාවේ ලියාපදිංචි සැපයුම් කරුවෙකු නොමැති අවස්ථාවලදී, ඒ වගේම ලියාපදිංචි සැපයුම් කරුවන්ට මෙරට සිටියද ඔවුන් ටෙන්ඩරය සඳහා ඉදිරිපත් නොවුණු අවස්ථාවලදී තමයි මේ මිලදී ගැනීම කරන්න කටයුතු කරන්නේ. ඇයි අපිට හදිසි මිලදී ගැනීම වලට යන්න සිද්ධ වුණේ? සාමාන්‍යයෙන් අපේ රටේ ටෙන්ඩර් පටිපාටියට ගිහිලා මිලදී ගැනීමක් කරන්න ගියොත් මාස 9ක් 10ක් අවුරුදු එකමාරක් යනවා. හැබැයි පහුගිය කොවිඩ් වසංගත වෙලාවේ මේ විපක්ෂයේ මන්ත්‍රීවරු ගුව රට වහලා රටේ මිනිසුන්ට බෙහෙත් එක්ක ගාලා මිනිසුන්ගේ ජීවිත බේරගන්න කියලා. හැබැයි ඒ වෙලාවේ රටේ ජනාධිපතිවරයාට හිටපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ටෙන්ඩර් පටිපාටිය තුල ගිහිල්ලා ඒ ඖෂධ ටික මිලදී ගන්න ගියා නම් අපිට මොකද වෙන්නේ රටේ මිනිස්සුන්ගෙන් භාගයක් මැරෙනවා ඒක නිසා තමයි ගරු මන්ත්‍රීතුමියනි ඒ වෙලාවේ මේ පනතේ තියෙනවා හදිසි මිලදී ගැනීම කටයුත්තක් සිදු කළ යුතු 2015 අංක 5 දර ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ 109 වගන්තිය තියෙනවා හදිසි මිලදී ගැනීමක් කරන්න කොහොමද කියලා ඒ වගන්තියත් ඕනනම් මට කියන්න පුළුවන් ඒකේ තියෙනවා ජීවිතය බේරා ගැනීම සඳහා හෝ බෝඩ රෝගයක් හෝ වසංගත රෝගයක් පැතිරීම වැළැක්වීම සඳහා වැනි විශේෂ අවස්ථාන ගතක කරුණවලදී හෝ වෙනත් යම් ජාතික හදිසි අවස්ථාවයක් සඳහා හෝ ජාතික ආරක්ෂාව සඳහා යම් විශේෂද ඖෂධ වෛද්‍ය උපකරණ හෝ සීමා සහිත නිෂ්පාදන නිශ්චිත ප්‍රමාණයක් ආනයනය කිරීමට සහ සැපීමට අධිකාරිය විසින් අවසර ලබා දිය හැක සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරනු ලබන ඉල්ලීමක් මත හෝ යම් පුජ්‍යලිකෝ සංවිධානයක් විසින් කරනු ලබන ඉල්ලීමකට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරලා නිර්දේශයක් මත එවැනි අවස්ථාවක් ප්‍රදාන කරනු ලැබිය හැක කියලා. එතකොට පහුගිය කාලේ කොවිඩ් වසංගත වෙලා ආර්ථිකය කඩාවැටලා ඩොලර් රටේ නැ බෙහෙත් නැ ඒ වෙලාවේ කොවිඩ් වසංගතේ පාලනය කරගන්න ඕන හදිසි මිලදී ගැනීම වලට යන්න සිද්ධ වුණා. හැබැයි ඒකේ ඇතුලේ ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න නැහැම කියලා අපි කියන්නේ නැහැ. ගරු මන්ත්‍රීතුමියනි පහුගිය කාලේ NMR එක යටදී අපි දන්නවා අපි හොයලා බැලුවම මේ වෛද්‍ය මේ රටේ දේශීය මේ රටට සප්ලයි එක දෙන්න ඒ ව්‍යාපාරික මහත්තුරු සමහර ආයතන ඉල්ලීම් කරලා තියෙනවා ෆයිල් 5000ක් විතර. තාම ගොඩ ගැහිලා තියෙනවා. හැබැයි ඒවට අවස්ථාවක් නැහැ. සමහර ඒවා වෙලා තියෙනවා. අපි කියන්නේ මේ විදියට හොරකම් කරන්න හදපු NMR එකේ හොරකම් කරන නිලධාරී ඉන්නවනම් මම මේ කියන්නේ හැමෝටම නෙවෙයි. ඒක කරන්න කවුරු හරි අනුබල දෙනවනම් ඉස්සල්ලාම සුද්ධ කරන්න ඕන මේක. එහෙනම් මේ NMR එක තියාගෙන ඉන්න ඕනේ මේක විසිරුවලා දාන්න. මේක ඇතුලේ හොරකම් වෙනවනම් ඒක 225 මෙතන ඉන්න මන්ත්‍රීවරු ඇවිල්ලා ආණ්ඩු පක්ෂේ ඉන්න අපිට ඇඟිල්ල දික් කරන්න එපා. හැබැයි ඒ ඇඟිල්ලම කවදා හරි ඔයාලට දික් වෙනවා. ඒක දික් කරන එක වළක්ව ගන්න ඕන නම් අපි ඔක්කොම එකතු වෙලා මෙන්න මේ ක්‍රමය සුද්ධ කර ගන්න ඕන සිස්ටම් එක චේන්ජ් කර ගන්න ඕන. එහෙම කරගත්තේ නැත්නම් අපිට හැමදාම මේ හොරකම නවත්තන්න බෑ. කේලිය රමු කැල්ල නෙවෙයි මම නෙවෙයි රාජිත නෙවෙයි ඔය විපක්ෂයේ කවුරු යවති වුණත් මේක ඇතුලේ වෙන හොරකම් ටික නවත්ත ගන්න බැරි නම් අපිට සදාකල් මේ චෝදනාව එහෙට මෙහෙට එල්ල කරමින් ඉන්න වෙනවා අපි හැමෝටම. අපි මේක නවත්ත ගන්න ඕන ගරු මන්ත්‍රීතුමනි. ඒක නිසා මම මේකද කියාගෙන යද්දී විශේෂයෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරිය අපි දැක්කා පෞගිය කාලේ හොරකම දැන් මේ 225ට හොරකම් කියලා මේ රටේ මිනිස්සු ඇඟිල්ල දික් කරනවා. හැබැයි මේක ඇතුලේ තිබ්බේ තොරතුරු ටික දත්ත ටික හොරාගෙන ගියා. කවුද මේවට ඔය කියන්න ඕන? මේ දත්ත හොරකම් කරේ ඇයි? ඇයි ඒව වහලා තියෙන්නේ? අපි මෙව්වයි හොයන්න ඕන. මෙව හොයලා එයාට දඩුවම් කරන්න ඕන. ඒ දඬුවම දුන්නේ නැත්තම් අපිට මේක නිවැරදි කරගන්න බෑ. ඒ හොරකම් වළක්වා ගන්න බැරි වුණොත් අපිට මේක නිවැරදි කරගන්න බැරි වෙනවා ගරු මන්ත්‍රීතුමියනි. ඒක නිසා මම කියන්න යන්නේ මම මේ ගැන මීට වඩා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම කියන මමත් විශ්වාස කරනවා. දැන් අපේ කාවින්ද ජයවර්ධන මන්ත්‍රීතුමා මේ යෝජනාව ගෙනාවා. මම දැක්කා එතුමා පහුගිය කාලේ පාරවල් දිගේ ගිහිල්ලා මිනිස්සු එකතු කරගෙන මේකට අස්සම් කරා. ඉතින් මම දන්නේ කාගේ ලණුවක් කාලා මේක ගෙනාවද කියලා. මම ඒකයි අද එතුමාට උදේ කිව්වේ අපි මේකේ සිස්ටම් එක වෙනස් කරමු. රටේ මිනිස්සු කියනවා කොල්ලෝ පාර්ලිමේන්තු ගිහිල්ලා ඔයාලා කොහොද මේකේ සිස්ටම් එක වෙනස් කරන්නේ නැත්තේ කියලා. මේක ගරු මන්ත්‍රීතුමියනි මේක සෞඛ්‍ය විතරක් තියෙන ප්‍රශ්නයක් නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ
ජනාධිපතිතුමා
කාබනික පොහොර වැඩේ ගේනකොටත් මේ රටේ අවුරුදු 20ක් බතලේගොඩ පරේසන ආයතනයේ පොහොර භාවිතය සම්බන්ධයෙන් පරේසන වාර්තාවක් තිබ්බා. කන්න 40ක් ඒකේ කාබනික පොහොරත් එක්ක රසායනික පොහොර දාලා අස්වැන්න වැඩි කරගන්න පුළුවන් ක්‍රමයේ තිබ්බා. ගෝඨාභය ජනාධිපතිතුමා කන් නිලධාරියෙක් එළියට දැම්මේ නැහැ. එහෙනම් ඒක වැරද්ද තියෙන දේශපාලඥයෝගේද? දේශපාලඥයෝගේ නොවේ ගරු මන්ත්‍රීතුමනි. මම අවසන් කරනවා channel 4 ගැන උත්තරයක් දෙන්න ඕන. දැන් මට කලින් කතා කරපු සමහර මහත්තුරු මම දැක්කා කියනවා නිර්දෝෂී කරන්න හදනවා. මේක අසාද් මවුලානා මේ ප්‍රශ්නේ ගැන කිව්වේ. එතකොට මේ අය කියනවා ගෝඨාභය රාජපක්ෂට දේශපාලන බලය ලබා ගන්න තමයි සාරාල්ලව්ව බෝම්බ ගැහුවේ කියලා. මම අහන්න කැමතියි 2018 පෙබරවාරි 10 වෙනිදා මේ රටේ තිබුණු පළාත් පාලන ඡන්දය දියලා පළාත් පාලන ආයතන 241 232 බලය පිටුවේ ශ්‍රී ලංකා පොජ්ජඩ බැරුණ සාරාන් බෝම්බ ගහන්න කලින්. හැබැයි අපි දන්නවා ඒ බෝම්බ ගැහුවට පස්සේ සමහර මේ කතෝලික ආගම්වල ප්‍රදේශවල තියෙන ඡන්ද ගෝඨාභය රාජපක්ෂ අඩු වුණා. මේක කවුරු කතා කරන්නේ නැහැ. හැබැයි අපි දැක්කා අද සානියා ෆ්‍රැන්සිස්, නිසාන්ත සිල්වා, කන්දප්ප, එයා සුදුකොඩුනාගෙනුවේ ඉන්න පෙඩ්‍රිකා ජාන්ස්, ඒ වගේම ලසන්ත වික්‍රමතුන්ගේ සහෝදරයා ලාල් වික්‍රමතුංග, ඒ වගේම සරත් කොංගහය වගේ කට්ටිය, මේ අසාද් මවුලානා වගේ කට්ටිය පිරටෝල් වලට ගිහිල්ලා ඩොලර් වලට කුට්ටි වලට කෑදරකමේ මේ රට පාවලා දෙනකොට චැනල් පෝ වගේ හොර නඩයක් ඉන්න ඔය චැනල් පෝ එකේ මේ වார்த்தාව දාන්නෑ ගරු මන්ත්‍රීතුමනේ. නන්දි කඩල් කලපුවේ ප්‍රභාකරන් කොටුණු වෙලාවේ ප්‍රභාකරන් අතාරින්න කියලා ජාත්‍යන්තරම කියලවට එදා මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රභාකරන් අතාරියා නම් මේ චැනල් පෝ එකේ මේ වார்த்தාව අද එළියට එන්නේ නැහැ. මේ වෛරයක් තියෙන රාජපක්ෂරුත් එක්ක මේ වෛරය ගන්නෙ මේ ඩොලර් කාක්කෝ තමයි මේක කරගෙන යන්නේ. ඒක නිසා මම අවසාන විදිහට කියන්න කැමති, සමහර අය කිව්වා රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂර ජනාධිපති වෙන්න මේක ගෙනාය කියලා. මම අහන්න කැමති අවසාන විදිහට මන්ත්‍රීතුමනි, මම කතා අවසන් කරනවා. අපේ 550 ජාතකයේ තියෙනවා වෙස්සන්තර ජාතකේ. ඒ වෙස්සන්තර ජාතකේ වෙස්සන්තර රජතුමා ජාලියයි කෘෂ්ණජිනයි තමන්ගේ දරුවෝ දෙන්න දන් දෙනවා. මම අහන්න කැමති ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවේ හිටපු ඊබ්‍රහීම්, ඊබ්‍රහීම් එදා වෙස්සන්ත රජතුමා වගේ තමන්ගේ දරුවෝ දෙන්න මරාගෙන මැරෙන්න ජීවිත පූජා කරේ තමන්ට ප්‍රතිවිරුද්ධ හිටපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්නද කියලා. මං ආන්න කැමති ඒ කියන අයගෙන්. ඒ වගේම මං කියන්න කැමති එදා කැලණිතිස්ස රජතුමා තමන්ගේ දුව මුහුදට දෙනවා මේ යන්නගේ විවාසනය නැති කරගන්න. එහෙනම් එදා ඊබ්‍රහීම් තමන්ගේ ලේලිව මරාගෙන මැරෙන්න ඇරියේ ගෝ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තුවේ මන්ත්‍රීවරයා අපේක්ෂකයාගේ දුව මරාගෙන මැරෙන්න ඇරියේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්න ඕනද කියලා. මේ වගේ පට්ටපල් කෙබර ඇත ගන්නකොට ඒව උස්සගෙන යන මේ රටේ සමහර මාධ්‍ය ආයතන සමහර මිනිස්සු හිතනවා නම් මේ වගේ බොරුවක් කියලා රාජපක්ෂවරුන්ගේ දේශපාලකම නවත්තන්න පුළුවන් කියලා. ඒක නවත්තන්න බෑ. අසාත් මවුලානා කියන පට්ටපල් හොරෙක් මඩ කලපුව මිනිසුන් ගැගව මිනිස්සු සිය ගානකෙන් සල්ලි හොරකම් කරලා පිළරට ගිහිල්ලා දේශපාලන රැකවරණ ඩොලර් ටිකක් හොයාගෙන පුරවැසිභාවය ගන්න කරන කතාවකට මේ රටේ මිනිස්සු රැවටෙනවා නම් මේ රටේ මිනිස්සුන්ට දෙයියන්ගෙම පිහිටයි කියලා තමයි කියන්න තියෙන්නේ ගරු මන්ත්‍රීතුමිය.
බොහොම ස්තුතියි ගරු ඉරන් වික්‍රමරත්න මහත්මයා. ඔබතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
ස්තුතියි. අද අපි සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැනත් මේ විශ්වාස මංග යෝජනාව ගැන කතා කරන වෙලාවේදී භෞතික සම්පත් ඌනතාවයේ ප්‍රශ්නයක් තියෙනවා. ඖෂධ හිඟය, ඖෂධ වල ප්‍රමිතියෙන් තොර ඖෂධ ගේන එක, රසායන ගාරහා ශල්‍ය උපකරණ පිළිබඳව ගැටලු, ඒ වගේම මානව සම්පත් ඌනතාවයක් තියෙනවා. විශේෂඥ වෛද්‍යවරුගේ හිඟයක් තියෙනවා, වෛද්‍යවරු රට හැරෑම බඳවා ගැනීමේ ගැටලු, මේ වගේ ප්‍රශ්න කීපයක්ම තියෙනවා. ඒ වගේම කළමනාකරණ පරිපාලන දුර්වලතාවයන්, මිල ගැන, ප්‍රසම්පාදනය ගැන, රෝහල් පරිපාලනය ගැන නොයෙකුත් ගැටලු ප්‍රශ්න රාශියක්ම මේ අවස්ථාවේ තියෙනවා. මම මුලින්ම වෛද්‍යවරුන්ගේ දුක් ගැනීමලි ගැන කතා කරන්න අවශ්‍යයි. මේවා මම හිතන්නේ විසඳන්න පුළුවන් ප්‍රශ්න, ඉක්මනට විසඳන්න පුළුවන් නම් හොඳයි. එකක් ඇවිල්ලා ඩැට් එක ගැන, ඩිස්ටර්බන්ස් අවේලබිලිටි ට්‍රාන්ස්පෝර්ට් ඇලවන්ස් එක 35,000 ඉඳලා ඉහළට 70,000 කියන වැඩි කිරීම ගැන. ඒ වගේම ප්‍රවාහන ප්‍රශ්න තියෙනවා. විශේෂයෙන්ම ඈත ප්‍රදේශවල ජීවත් වෙන වෛද්‍යවරුන්ට නේවාසිකාර පහසුකම් පිළිබඳව ඒකත් මං හිතන්නේ විසඳන්න පුළුවන් ප්‍රශ්නයක්. ඒ වගේම අලුතෙන් ඉන්ටර්න්ස්ලාට ගෙවන්නේ රුපියල් 57,000ක්ද කොහෙද? හරිම අඩුයි. ඒ නිසා ඒකත් වැඩි කළ යුතුයි. ඒ වගේම අපි රජෙන් ඉල්ලීමක් කරනවා ටැක්ස් බේස් එක, ටැක්ස් ෆ්‍රී ඇලවන්ස් එක ලක්ෂයේ ඉඳලා ලක්ෂ 2ක් කරන්න කියලා. මොකද ඒක කළොත් එතකොට වෛද්‍යවරුන්ට විතරක් නෙමෙයි හැමෝටම ඒකේ පිහිට ලැබෙනවා. ඉතින් පෝස්ට් ග්‍රැජුවේට් ඔපර්චුනිටීස් උත් මං හිතන්නේ බලන්න ඕනේ. විශේෂයෙන්ම ඔන්ලයින් එඩ්යුකේෂන්, පශ්චාත් උපාධි, MSc's, ඩිප්ලෝමාස්, MD ප්‍රෝග්‍රෑම්ස් වගේ ඒවත් අපි ඉල්ලනවා මේ බලන්න ඕනේ කියලා. ඒ වගේම තියෙන අනිත් ලොකු ගැටලුවක් ඇවිල්ලා මේ බුද්ධි ගණනේ ප්‍රශ්නය. මම විශේෂයෙන්ම පෙනී හිටිනවා ඕන පුද්ගලයෙකුට ඒ අයට අයිතිය තියෙන්න ඕනේ කියලා මේ රටේ ජීවත් වෙනවද නැද්ද කියන එක. නමුත් මෙතන ආචාර ධර්ම අනුව ප්‍රශ්නයකුත් තියෙනවා. මමත් නොමිලේ අධ්‍යාපනයක් ලැබුවු කෙනෙක්, දුප්පත් අය බදු ගෙවපු අයගේ මුදලින් අධ්‍යාපනයක් ලැබුවු කෙනෙක්. එතකොට අපිට මේ ආචාර ධර්ම ප්‍රශ්නේ තියෙනවා. අපි ඒකේ වාසිය ලබාගෙන අපි පිටරට යා යුතුද නැද්ද කියන එක. නමුත් ඒ අයට අයිතිවාසිකම තියෙන්න ඕනේ. එතකොට වෛද්‍යවරුන්ගේ අඩුවක් තියෙනවා. වෛද්‍යවරුන්ගේ අඩුවක් තියෙනකොට මේ ප්‍රශ්නේ අපි කොහොමද විසඳන්නට යන්නේ? එකක් ඇවිල්ලා අනිවාර්යයෙන්ම අපි අපි රාජ්‍ය සේවයට ඒ වගේ ආරක්ෂාවට වීදම් කරන විශාල ප්‍රමාණයක් තියෙනවා. මේව සමහරට සෞඛ්‍යයට දාන්න මේ රෝගීන් මුල් කරගන්න වෙනවා, අධ්‍යාපනය මුල් කරගන්න වෙනවා, ඒක එකක්. නැත්තම් අපි වැඩි කරන්න ඕනේ වෛද්‍යවරුන් වැඩි කරන්න ඕනේ, වෛද්‍ය විශ්වවිද්‍යාල වැඩි කරන්න ඕනේ. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මේක ගේනකොට අවුරුදු 40කට විතර උඩදී ඒකට පාරට බැස්සා. එතකොට නෙවිල් ප්‍රනාන්දු මේක ගේනකොට වෛද්‍යතුමා සයිටම් එක ඒකට පාරට බැස්සා. බැහැල ඉවල මේක නතර කළා. මේක අනිවාර්යෙන්ම මේව පිළිබඳව තීරණ ගත යුතුමයි. මේව පිළිබඳ ගන්න ඕනේ. අද ඔව් ඔස්ට්‍රේලියාවේ තියෙනවා AMC විභාගයේ තියෙනවා, බ්‍රිතාන්‍ය PLAB එකේ තියෙනවා ප්‍රොෆෙෂනල් ලිංගුස්ටික් ඇසෙස්මන්ට් බෝඩ් එක. වෛද්‍යවරුන් අනිත් රටවල් වලින් උත් ගේනවා ඒගොල්ලන්ගේ හිඟය පිරිමහන්න. මම මේ මුලසුනේ සිටින මන්ත්‍රීතුමියගෙන් අහනවා, මට දැන් හાર્ට් ඇටැක් එකක් හැදුනොත්
ඔබතුමන්ට මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
පොඩ්ඩක් හાર્ට් ඇටැක් හැදුනොත් මාව එකපාරින්ම ළඟම රෝහලට ගෙනියනවා. රෝහලට ගෙනිච්ච ගමන්ම එතන කියනවා කාඩියොලොජිස්ට් කෙනෙක් නැහැ කියලා. කාඩියොලොජිස්ට් නැතුණාම මගේ ජීවිතේ අහිමි වෙනවා. මම මැරෙනවා. මම මැරුණාම මගේ දරුවන් හොයන්න යනවද වෛද්‍යවරයා ආවේ යුක්‍රේනියෙන්ද, කොරියාවෙන්ද, ශ්‍රී ලංකාවෙන්ද කියලා. ඒ අයට ඕනේ ඒ අයගේ පියාව ජීවත් කරවන්නයි. අපිට මේක අලුතෙන් හිතන්න වෙනවා. අද වජිරාභය වර්ධන කතා කරනකොට මෙතන සඳහන් කළා, නවලෝක රෝහල හරනකොට පාරට බැහැල විරුද්ධ වුණා නවලෝක රෝහලට. එදා කරාපීටි රෝහල හදනකොට පාරට බැහැල විරුද්ධ වෙලා කිව්වා ගාල්ලට අපි රෝග ගේනවා කියලා සඳහන් කළා. අපි අලුතෙන් හිතන්නට ඕනේ. ඊයේ කිව්වා මෙතන ඇවිල්ලා නොරචොලේ බලාගාරයට අජිත් පෙරේරා අපේ හිටපු මන්ත්‍රීතුමා අපිට සඳහන් කළා මේ විශේෂඥ ඉංජිනේරුවරු නැහැ කියලා. චීනෙන් ගෙනල්ලා තියෙනවා කියලා වැඩියෙන් ගෙනල්ලා. අපි අහන්න ඕනේ ප්‍රශ්නය, එතකොට අපි විදුලිය නැතුව යන්න යනවද? අපි වෛද්‍යවරු නැතුව යන්න යනවද? අපේ රටේ ප්‍රශ්න විසඳන්න අපි අලුතෙන් හිතන්න ඕනේ. ඒක මම වැඩියෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒ වගේම මම ඇමතිතුමාට කියන්න ඕනේ, විශේෂඥයන්ගේ වැඩ ගිහිල්ලා දේශපාලනය කරන්න යන්න එපා. විශේෂඥයන්ගේ වැඩ විශේෂඥයන් කරපු දෙයින්. අපි දන්නවා මරණ ගැන හුඟක් මෙතන සඳහන් වෙලා තියෙනවා, ඉන්කුවරිස් ගැන සඳහන් වෙලා තියෙනවා, රිපෝට් සමහරලාට ඔක්කොම තාම විවෘතව දීලා නැහැ. සමහර රිපෝට් මම කියන ප්‍රසිද්ධ කරන්න කියලා. මොකද විද්‍යාවට ආපුහාම එක විදියකට වැඩිය විදි දෙක තුනක් තියෙනවා හිතන්න පුළුවන් විද්‍යාත්මක ප්‍රශ්න ගැන. නමුත් ඒ රිපෝට්ස් ටික විශේෂයෙන්ම ඔබතුමා කොමිටුවක් පත් කළා. ඊට පස්සේ ඒගොල්ලන් ඇවිල්ලා කිව්වා 6 දෙනෙක්ගෙන් 5 දෙනෙක් ඇලර්ජික් හේතු නිසා තමයි නැති වුණේ කියලා. නමුත් ඒ රිපෝට් ඔක්කොම ප්‍රසිද්ධ කරන්න කියලා කියන්නේ වෛද්‍යවරුම කියන්නේ. එතකොට නැත්තම් සැකයක් තියෙනවා ඇත්තටම ඒකද හේතුව කියලා එකයි. ඒකයි මම මේක ගැන ඉල්ලා සිටින්නේ. ඒ වගේම මෙතන මම කියන්න ඕනේ මේක ඉම්පෝර්ට් ඔෆ් ඩ්‍රග්ස් NMR ඇක්ට් එකේ සෙක්ෂන් 109 වල සඳහන් කරනවා එම්පවර්ස් NMR
ඔබතුමයි කාලය අවසන්.
In an emergency and other special circumstances to import and supply a particular medicine on request made by the MOH or individual and organization recommended by the Minister of Health. එතකොට 20යි 20 දී ඉල්ලීමව 413ක් 93185ක් 20යි 21 කේ ඉල්ලීම් 338ක් ආවා 93 93ක්. ඒ කියන්නේ 183 208ක් අනුමත වෙලා නැහැ. ඒක NMR එකෙන් රිජෙක්ට් කරලා තියෙනවා. නමුත් 20යි 22 දී 362ක් අනුමත වුණා. 20යි 23 ජූනි වෙනකොට 55න් 54ක් අනුමත වෙලා තියෙනවා. එතකොට මේකෙන් පේනවා මේක NMR එකෙන් විච්ච දෙයක් නෙමෙයි. ඔබතුමා සඳහන් කරපුවාම NMR එකයි මේ මෙඩිකල් ඕඩිනන්ස් එකයි ප්‍රශ්න තියෙනවා. හවුස් එකල්ලා දාන්න ඕනේ කියන වගේ කියමන කිව්වා. මං කියන්නේ මේ වගේ දේවල් කියන්න යන්න එපා. සිස්ටම් එකේ දූෂණ තිබුණත් අපි සිස්ටම් එක ශක්තිමත් කරන්න ඕනේ. මේ රටේ මිනිස්සු ඉල්ලුවේ සිස්ටම් එක ශක්තිමත් කරන්නයි කියලා ඉල්ලුවේ. මේක දේශපාලඥයන්ට කරන්න බෑ. විශේෂඥයන්ගේ තැන අපි පිළිගන්නට ඕනේ. අවසානයේ ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහලා මං අවසන් කරන්න යනවා. ඒක ඇවිල්ලා what steps have you taken and this is not to do with primary care system OPDs in the country. Although we have approved a new health policy by the cabinet in 2015, we developed a strategic plan, circulars were sent, identified OPDs, state hospitals as primary care delivery services. Primary care is delivered by trained family physicians worldwide. Ministry of Health decides to get the best service from specialist family physicians and diploma holders. A decision taken to appoint diploma holders in family medicine, OPDs of small divisional hospitals and now. This decision will facilitate provision of the best patient-centered care at primary level in all hospitals, including OPDs and and small OPDs. Through this reorganization, the Ministry of Health expects to establish empanel population to every primary care health institution and prevent overcrowding of inward and secondary clinics. Reduction of health care by establishing this. So, Minister, Mr. Minister, what are the steps you are taking to reorganize the primary care system in this country? Thank you for the time given.
As you, it has been given serious consideration. Unfortunately, now this has held up in the courts for a couple of years. They're trying to get that sorted out. Once that is sorted out, I think this has to be given priority to implement it.
Thank you. Garu Diana Gamage Mantutumi, Obutumita Minitu Hataka Kaliak Tena, order please summon Priherat Mantutuma, Mula Sen Feminine.
Stuti, Garu Sasana Ruda Mantrituma, Vinadi Hata, Mandana, me Apitahamba in Vinadi Dahaya Dolaha, Beverina go to Vinadi Pahata Villa, Mandeka, Chamin the Videshri, Apegaru Mantrituma, the Baker and Katakarano, Kale, Madike, Legolanta, Ekatamai, Mangeda, Kiwe, Obutumagi, Bipakshanaika, Mike Kagatama, Ike Dennes, Prashrahana, Iverkutne, Pekale Kana, Iverkutne, Eka Bipakshang and a Kaliak Neme, Eka Pisil, Denage, Mayana Kalia, Mokame Rate, may come located in a privacy. දීලා තියෙන කාලෙන් තමයි හැමදේම යන්නේ. ඉතින් ඒක අපිටත් බලපාලා තියෙනවාද? ඉතින් ඒක නවත්තන්න ඕනේ කියන එක තමයි ගරු ශාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි කියන්නේ මේ කාලය කළමනාකරණය කළ යුතුයි. නැත්තම් අපිට මේකේ කතා කරන්න බෑ. මේ අපේ කියන්නේ අද නේවට වෙලාමදි. ඉතින් ඔබතුමාට මම අද මේ විවාදයේදී මේ විශ්වාස භංගයක් ගෙනත් තියෙන අපේ ගරු කෙහෙලිය රබුක්වැල්ල ඇමතිතුමාට සෞඛ්‍ය ඇමතිතුමාට මට කියන්න තියෙන්නේ ඇත්තටම කෙහෙලිය රබුක්වැල්ල නමක් එතකොට ඒ නම ඒ මැමතිතුමා අයින් කරලා ඒද බීද සීද වයිද ඉසෙද්ද කියන කෙනෙක් වෙතන්ට ආවත් අද මේ මැමතිතුමාව අයින් කරලා මේ සියලුම ප්‍රශ්න වලට මේ විදිහටම මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒ සිද්ධ වෙන හේතුව තමයි මේක තුල සිස්ටම් එකක් නැතිකම මොන ඇමතිවරයෙක් මේකට ආවත් ඇමතිතුමියක් මේක බාර ගත්තත් මේ සිස්ටම් එක වෙනස් වෙනකන් මේක කරන්න බෑ මේක මේ සෞඛ්‍ය ආයතනයට විතරක් බලපාන දෙයක් නෙවෙයි මේක අපේ රටේ අපිට ලෝකයේ මේ රට තුල තියෙනව නිදහස් අපි දීලා තියෙන මේ රටේ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය the main two things in a country එතකොට මේ දෙක මේ සියලු දේ තුලම මේ අර්බුදය තියෙනවා මේ හැම අමාත්‍යංශයකම තියෙනවා මේක එහෙමනම් වෙන්න ඕන මේ රට තුල මේ සිස්ටම් එක චේන්ජ් වෙන්න ඕන මේ හැම තේකම සිස්ටම් චේන්ජ් එකක් එන්න ඕනේ. මොකද මේ ප්‍රොකියුමන්ට් සිස්ටම් එක මේ ටෙන්ඩර් සිස්ටම් එක මේ 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 හදිසි මිලදී ගැනීම මේ සියලු දේම මේ හැම ආමාත්‍යංශයක් ඇතුළේම වෙනස් විය යුතුයි. මේක වෙනස් වෙන තාක්කල් මේක මොන ඔළු ගෙඩිය මෙතනට ඇවිල්ලා වාඩි වුණත් මේ වැඩේ කරන්න හම්බෙන්නේ නැහැ මේක එක්කෙනෙකුටවත්. එතකොට මේ තනි ඇමති කෙනෙක් නෙමෙයි මේ දේවල් කරන්නේ. මේ තුල ඉන්නවා නිලධාරි මණ්ඩල. මේවා වල තියෙනවා මේ පත් කරපු බෝඩ්ස් තියෙනවා. මේ තුල තියෙනවා කමිටීස් තියෙනවා. NMR එක වගේ දේවල් තියෙනවා දැන් මට අහන්න ඕන තව එකක් මේ විපක්ෂයේ විපක්ෂ නායකතුමාගෙන් සහ මේ විපක්ෂයෙන් මට කරුණාකරලා ඩිෆයින් කරන්නකෝ බාල බෙහෙත් කියන්නේ මොකද්ද කියලා ඒකට ඩෙෆිනිෂන් එකක් මට දෙන්න පුළුවන්ද කාට හරි බාල බෙහෙත් කියන්නේ මොකද්ද කියලා රටේ කොහේ හරි ලෝකේ අපි කොහොමද ඩිෆයින් කරන්නේ බාල බෙහෙතක් ඩිෆයින් කරන ක්‍රමයක් තියෙන්න ඕනේ අපි මේ කටට එන පළියට බාල බෙහෙත් ගේනවා මේ බාල බෙහෙත් දීලා මිනිස්සු මැරෙනවා කී කී කෑ ගැහුවට වැඩක් වෙන්නේ නැහැ අපිට ඩිෆයින් කරන්න බැරි නම් බාල බෙහෙත් කියන්නේ මොකද්ද කියලා බාල බෙහෙත් කියන දේ අපි ඒක තමයි ලැබ්ස් තුල මෙතන අපි ටෙස්ට් කරන්න ඕන මේ රටට ගේන බෙහෙත් ටික ටෙස්ට් කරලා ඒකේ තියෙන ප්‍රමිතිය අනුව තමයි බෙහෙත බාලද නැද්ද කියලා තෝරගන්නේ එහෙමනම් එතනයි මෙතන වැරද්ද වෙන්නේ එතනින් තමයි එහෙනම් මේ බාල බෙහෙත ඇතුළේ මේ රට තුලට එන්නේ එහෙම නැතුව රට තුලට ගේන්න බාල බෙහෙතක් වෙන්න බෑ. අපි ඒක හින්දා තමයි අපිත් මේවා ටෙස්ට් කරලා බාර ගන්න ඕනේ. එතන තමයි මෙතන වැරදිලා තියෙන මේ බාල බෙහෙත් කියන කතාව. ඒක හින්දා අනිත් එක මේ රට තුල ඕනම කෙනෙකුට අසාත්මිකතා තියෙනවා ඇලර්ජි රියැක්ෂන් තියෙනවා. මේක සාමාන්‍ය දෙයක් රටක් තුල. ඉතින් මේ එන හැම මරණයෙම කෙහෙලිය රබුක්වැල්ල මැරුවේ නැහැ. සෞඛ්‍යම තියලා හැටියට. එහෙම දෙයක් නෙමෙයි මෙතන සිද්ධ වෙලා තියෙන්නේ. මේකට වග කිව යුතු කොටසක් ඉන්නවා අපි නෑ කියන්නේ නෑ අපි මේ ආණ්ඩුවේ ඉඳලා අපි මේ ආණ්ඩුවේ ඇමතිවරු ඉඳලා අපි බේර ගන්න අපේ ඇමතිවරයෙක් ඉඳලා අපි මේ රටට මිනිස්සුන්ට ජනතාවට බොරු කියන්නේ නෑ මේකේ ප්‍රශ්න තියෙනවා ප්‍රශ්න නැත්තේ නෑ මේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ ප්‍රශ්න තියෙනවා විසඳිය යුතු ප්‍රශ්න. නමුත් රටේ ආර්ථික තත්ත්වයත් එක්කත් සහ පහුගිය කාලේ මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්කත් ඒකත් සෞඛ්‍යයට සම්පූර්ණයෙන්ම බලපෑවා. නමුත් රටක් හැටියට අපි මේකෙන් ජයග්‍රහණය කරා. අපේ හිටපු ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා අත් වශයෙන්ම ඒ දේ හරියටම කළා. මේ රටේ මිනිස්සුන්ගේ මේ මේ ජීවිත බේරුවා. එතකොට ඇත්ත වශයෙන්ම මේ වගේ විහසනයක් වෙලාවේදී මේ වගේ හදිසි මිලදී ගැනීම මේ ප්‍රොකියුමන්ට් සිස්ටම් තුලින් ගිහිල්ලා ටෙන්ඩර් කරගෙන මාස ගණන් හිටියනම් ඇත්ත. අර බීරසිංහ මේ මන්ත්‍රීතුමා කිව්වා වගේ මිනිස්සු දාස් ගණක් මැරෙන්න තිබුණා මේ රට තුල. ඒව කර කර හිටියනම්. නමුත් මේ අවශ්‍ය වෙලාවේ අවශ්‍ය දේ කළ යුතුයි. අනිත් ප්‍රශ්නේ තමයි මේ රට මේ පනත් ටික. හැමදාම මේ පාර්ලිමේන්තුවේ මම කෑ ගහලා තියෙනවා මේ රටට අලුත් පනත් ගේන්න ඕන මේ රටේ අලුතෙන් මේ ලෝකයේ අපි යන පැත්තට දැන් මේ මොඩර්න් වර්ල්ඩ් එක තුල අපි මේ පනත් වෙනස් කළ යුතුයි ඉක්මනට වැඩක් කරගන්න අද අපිට බෑ මේ කොහේ හරි තැනක ගෙනල්ලා මේක හිර කරනවා පනතක් ගැන කියලා වැඩක් කරන්න ගියොත් පනතක් ගැන කියලා හිර කරනවා කොහේ හරි තැනක ඒ හින්දා මේ අන පනත් ටික වෙනස් විය යුතුයි දූෂණය කරන නිරධාරි ඇත්තෙම නැත්තේ නෑ මේකේ ඉන්නවා නැත්තේ නෑ ඉන්නවා ඉන්න අය කවුද කියලා නම් වශයෙන් මමත් දන්නවා ඇත්තටම කිව්වොත් මේකේ මේ මේ ආණ්ඩුවේ පමණක් නෙමෙයි මේ පෞගිය ආණ්ඩු කාලෙත් මේ වෙයි දූෂණය කරපු අය අපි දන්නවා මේ වෙයි සල්ලි හම්බ කරපු අයත් අපි දන්නවා මේ සෞඛ්‍ය අමාත්‍යාංශය තුලින් එතකොට මේක මේ එක්කෙනෙක් දෙන්නෙක් මේ නෑ අමතිවරයාගේ තියෙන දේ නෙමෙයි මෙතන මේ මේක සම්පූර්ණයෙන්ම මේ නිරධාරි මණ්ඩලයක් ඉන්නවා මේ නිරධාරි මණ්ඩලයේ නරකයි කියනෝ නෙමෙයි මේක ඉන්නවා සමහරක් අය මේ දූෂණයට සම්බන්ධ එහෙමනම් ඒගොල්ලන්ව යයින් කරගති යුත්තේ විශ්වාසභංග ගෙනල්ල මෙතන ගෙනල්ල නෙමෙයි අනිත් එක මම කියන්න කැමති තව දෙයක් මම කතා කරන්න ඕනේ මේකට වෙනස් දෙයක් මම දැක්ක අතුලලියේ අපේ රතනහාම්දුරෝ එදා අපේ මේ කංශානීතිගත කරන එක ගැන කතා කරනවා මට කියන්න ඕන ඔබ වහන්සේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව කෑවා මේ රටේ කෘෂිකර්මය කෑවා එකතු වෙලා හරිද සම්පූර්ණ ඔළුව කෑවා මේ මේ පොහොර ගැන කියලා 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 කෑවා මේ රටේ කෘෂිකර්මයත් කෑවා මිනිස්සු අනාථ කරලා දැම්මා දන්නේ දැක්කේ නැහැ වගේ දැන් ඔබ වහන්සේ මෙතන වාඩි වෙලා මේ ගේන හැම දෙයකටම විරුද්ධත්වයක් පත් කළා ඔබ වහන්සේ කංශ ගැන කතා නොකර ඉන්න එච්චරයි එතකොට ඒ එතකොට හරි මොකද ඔබ වහන්සේ පොහොර ගැන කතා කරන්න ගිහිල්ලා මුළු රටක්ම විනාශ වුණා මේ මේ අපේ තුලෙන් දෙකක තිබ ආණ්ඩුව එහෙම් පිටිම නන්නත්තර කරලා දැම්මා මේ වෙච්ච සිදුවීම් එක්ක ඒක හින්දා ඔබ වහන්සේ මේක ගැන කතා කරන එක මේ කියන අෆ්ගනිස්තානය කියන්නේ මේ අපි කියලා නෑ ගංජා මිනිසුන්ට ගංජා බිබී පාරවල් වල යන්න කියලා මේක අෆ්ගනිස්තානය වෙලා වෙන්නේ නෑ මේකට නියාමනයක් ගේන්නේ ඒකයි අෆ්ගනිස්තානයේට මේක මේ සම කරන්න ලෑස්ති වෙන්න එපා ඔබ වහන්සේ මට කියන්න තියෙන වහන්සේට එච්චරයි අනිත් එක අවසන් වශයෙන් මට කියන්න ඕනේ මේ මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෙනස් විය යුතු දේවල් තියෙනවා වෛද්‍යවරු මම ඉරාන් වික්‍රමරත්න
මුතුමේ කාලය අවසන්
ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා සමග සම්පූර්ණයෙන්ම එකඟ වෙනවා හැමදාම මේ රටට සාපයක් උනේ යම් කිසි දෙයක් කරන්න යනකොට පාරට බහින මේ කොටසත් එක්ක හැමදාම මොකක් හරි දෙයක් අවශ්‍ය අයිටම් එක ගැන මේ රටේ මෙඩිකල් කොලෙජස් අද අපිට මේ බුද්ධිගලනේ කියන්නේ ඒකයි අපි තව තවත් ඒ වගේ දේවල් ඇති කළ යුතුයි නැති කළ නෙමෙයි පාරට බහින ඒගොල්ල තමයි මේ රටට තිබ්බ සාපය හැම දෙයක්ම කරන්න හැදුවත් රජයකින් මේ පාරට බහිනවා එපා කියනවා ඊට පස්සේ මේකේ ප්‍රතිඵලය විඳිනවාද මේ ප්‍රතිඵලය අද විඳින්නේ අපි ඒකයි ඒ හින්දා මේ ප්‍රතිඵලය විඳින්න ඉඩ තියන්න එපා මේ රටට මේ දේවල් විය යුතුයි අපේ ඉන්න වෛද්‍යවරුන්ට වැඩියෙන් ඉන්සෙන්ටිව්ස් දීලා හරි මේ වෛද්‍යවරු අපි මේකේ රඳවා ගත යුතුයි මොකද මේක අත්‍යවශ්‍ය දෙයක් මේ රට තුල. ඉතින් මම ඉල්ලා සිටිනවා අපේ ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් උත් ඔබතුමාට අපේ සහයෝගය අපි දක්වනවා. නමුත් මේ ඉන්න දැනට ඉන්න විශේෂඥ වෛද්‍යවරුන්ට හරි මේ ඉන්සෙන්ටිව්ස් දීලා මේකේ රඳවා තියාගන්න ක්‍රමයක් ඔබතුමා හොයාගන්න ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. මීළඟට ගරු ෆයිසල් කාසිම් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා.
பிஸ்மில்லாஹிர் ரஹ்மானிர் ரஹீம் இன்று சுகாதார அமைச்சர் கே எல் அம்பகல் அவருக்கு எதிரான பிரச்சினையை நாங்கள் பேசிக் கொண்டிருக்கின்றோம் அதற்கு முன் நான் அட்டாளச்சேனை கிராமத்தில் அதாவது டிஎஸ் ஓபிசிக்கு இருக்கும் அட்டாளச்சேனை கிராமத்திலே சாரி பாலமுனை கிராமத்திலே நீண்ட நாள் ஒரு பிரச்சனையாக இருந்த அவருடைய மக்களுக்கு வாங்கக்கூடிய ஏடிஎம் மிஷினை நாங்கள் ஏற்பாடு செய்து தந்த எங்களுடைய ராஜாங்க அமைச்சர் நிதி ராஜாங்க அமைச்சர் அவருக்கு நாங்கள் நன்றி கூற வேண்டும். அவை அவருக்கு நாங்கள் நன்றி கூறியதாக இன்று இந்த பாராளுமன்றத்திலே சுகாதார சம்பந்தமாக பேசியதை நாங்கள் கேட்டுக்கொண்டிருந்தோம். உண்மையிலே இன்று பேசிய அனைவரும் ஏகேனமித்துமா மே கதா கரப்பு ஒக்கும கியூவே மே மே ஹெல்த் செக்ரட்டரி சார் என்ன பே அமாரி மமத் கேன அமாரி மம ஹிட்டபு சௌக்கிய ராஜ்யம கேன்னே மே அபே இக்தாஸ் நமசி ஹத்த ஹத்திஸ் ஹத்தி எஸ் டபிள்யூ பண்டார நாயக ஹெல்த் அமைச்சமா ஹட்டிட அவில்ல அத வெனக்கா மே அப்பி கேண்டே நிதா சௌக்கிய தாமதீன ஹெம மினிஸ்டர்மா பயங் பயங் தமா ஜீத்தி நிதாஸ் ஏனிசா அப்பிட மங்கியாண்டே அப்பே பட்ஜெட்டுக்கே அப்படி தினவா துணிசிய ஹத்திய பில்லியன் தினவா ஹெம அவருதினா மமக்கு அண்ணே மேகட விருதா கெண்டப்பலாம் அதுக்கு விருதா கெண்டப்பலாம் பார்ட்டி கெண்டப்பலாம் மினிஸ்டர் எங்க என்ன யூனியன் காரியம் மமக்கு அண்ணே மேக்கே என்ன சல்லிவலின் பாகிய இன்சூரன்ஸ் கிட்ட தீல அப்பே தீர இஸ்பித்தாட்டிக்க பப்ளிக் பிரைவேட் பார்ட்னர்ஷிப் எடுக்க கேம் அப்படி ஏமனா ஹெம தனம ஒக்கம் ஹம்புவே தெங் பலாண்ட தெங்கே அண்ணா அப்படி எஸ்பிசி அப்படி படுக கேனா மம்ம கீல மகே டாக்டர் காவடிக்கியா மகே சன்னிங் வெலாவே மகே பேத் பேலுவா மம் பாவிச்சு கருவி எஸ்பிசி மெட் ஃபோவில் பாவிச்சு கருவி அதை கன்சல்டன் கேனா ஐயோ மே மெஃப்டி மிக்க எஸ்பிசி நே இது ஏகே எஸ்பிசி பால் ஏகே மக்கள் தை மக்கள் மார்க்கணும் மட்டும் இது மட்டம் மே சித்தம் வெனகொட்ட மே துப்பத் மிஸ்டர் பண்ணாவே துப்பத் மிஸ் அண்ணே ஒசுசாதே அண்ணே மிலா வைத்து அடு இங்கில இது மே காரியம் இசை கரண்ட் பே மே தூஷணி தூஷணி கூட கதா உணா இது நமத் வெண்ணி மேகாய் தென் மெத்த அமைத்துமா அப்படியே தினத்த மைத ஜூலை விசி துணை வெனக்கா பில்லியன் எக்கோலாக் எம்எஸ்டி பேத் சப்ளை கிட்ட சளி தண்டோனே அப்படி பில்லியன் எக்கோலாய் தாமதீன மம அமைத்தி ராஜா அமைத்தி காது சஜ்ஜன மாட்டேன் இல்லதாரி ஒக்கமில்லை சேலாயின கெண்ட கோல் காரணம் கூட கிரியேட்டிவத்துக்கு என்னவா ஏ கிரியேட்டிவத்துக்கு என்ன கூட நார்மல் பாக்ஸுக்கு என்ன வர 15 மில்லியன் வேடி மட்ட ஏ கேஸ் ஏனவா இவ்வளவு ராஜினாமி எடுத்துமா இஸ்பிதாலே பசே மா ரவிகரணா காமத்து மட்ட கதா காரல கேபினட் நோட்டேக் தால ஐங்கர கத்தா ஏகன் 15 மில்லியன் ஐங்கு அபி ஆண்டுல ஹத்த பே அபி சேவிங் அதுண்டா ஈட பசே டயாலிசிஸ் சொல்யூஷன் ஏனவா கட்டியா ஏ டெந்த ப்ரொசஸ் தீன பேகே ஏ பேகே பொடி எச்சராய் தென முக்குத் நே எகுலாங்க சொல்யூஷன் எகுலாங்க ஆக போக்கும் ஹரி நமுத் ஏக தீன்னே அவில்ல
அப்பமர் தவத்த வினாடி தேஹ கால
பே அகே பேகே தீன்னே பொடி வெனசா ஏகட ஹிரப்பு அர டெந்த போட ஹிரப்பு லேகம் நீ கேல தீனவா அத 90 மில்லியன் 90 மில்லியன் ஏகல அப்ப பாடு வேணும் அப்ப ஏவல கேல தீன செக்ரட்டரி அடிஷனல் செக்ரட்டரி கேல தீனவா அப்படி தேவைதான் அப்படி 90 மில்லியன் ஏ பிரச்சனை தொகுசாலி அப்படி தீன் வகையில் கேள்வி இது மேவாகே மேவாகே இன்னும் நிலதாரில இன்னும் கூட மே அப்பி அப்பி மே துப்பத் மிஷுக்கே கண்ட சல்லி வலி மேவாகே ஜஸ்ட் வேஸ்ட் ஆஃப் மணி இது மேவாக உடாக்கு வேணாம் அமைத்துமா மாமா ஏற்ற வகை வேறு வகை காரியத்தில் கதாக்கண்ட வேறு குயிக் அப்பே ஹிட்டபு மைப்பால் டாக்டர் மைப்பால் டிஜி இந்த காதே 2020 கிலோ விஷன் கே ஆயக்கா கெனாவா ஏ விஷன் கே ஆயக்க பிட்ராட் சார் கடைசி உடாக் எங்களும் சல்லி துண்ணா எங்களாம் ருபியல் பந்தாட்ட கெட்டக் லென்ஸ் கேனா துண்ணா காலே ஏ காலே எங்களாம் துண்ணா மே மொபைல் சர்வீஸ் மே யூனிட் துண்ணா மந்தானே அப்பி ஹிட்டபு காது துண் மன் தக்க கிலோ பலப்போய் கவிதை அதை வேணக்கா ஏக்க மன் தக்கல ஏகிட்ட முனா வெள்ள போயில பலாண்டு ஏக கமட கமட கீல எவ்வளவு ஹோயண்டனோ ஏகிரி ஏத்தக்க தமாய் அனைத்துக்கு தமாய் தென்னே மெத்தனை அப்பே எம் மேக்கட்ட உங்கட்ட அப்பே அப்பே பயோமெடிக்கல் கேட்ட பயோமெடிக்கல் கேட்ட ஹமதாம் அப்படி தென்னே බිලියන් 3ක් 4ක් දෙනවා හැම අවුරුදු බජට් එකේ. ඒකේ මේ බිලියන් මෙසේ දීලා තියෙනවා බිලියන දීලා පස්සේ මේ ප්‍රශ්න ආවන් පස්සේ බිලියන් 3ක් දීලා තියෙනවා බිලියන් 4ක්. නමුත් ඔක්කොම කියලා තියෙන්නේ සර්විස් ඇග්‍රීමන්ට් එකට.
හිටපු
MST හිටපු DG කෙනෙක් තමන්ගේ පුතාව ගෙනල්ලා කොම්පනි ඒ කාලේ කොම්පනි හදාගෙන දැන් ඒ ඔක්කොම 150ක් යට යනවා සල්ලි ටික. මේක තමයි ප්‍රශ්නවල මේක.
අවසන් කරන්න.
ඒ නිසා මම කියන්නේ කැමැති මෙතන ප්‍රශ්න ගොඩක් නැහැ තුමා. මේක අපි විසඳන්න බෑ. කොයි වෙලාවෙද විසඳුනේ? ඒ නිසා මම කියනවා මගේ යෝජනාව තමයි අපේ මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපි සාමාන්‍යයෙන් අපි ඉන්ෂුරන්ස් එක ගෙනල්ලා මේ ලංකාවේ ඉන්න ජනතාවට හොඳ සෞඛ්‍ය සේවයක් දෙන්න ඕන කියලා මගේ ඉල්ලීම. Thank you.
බොහොම සිගර මන්තුමනි මිලාන ගරු පවිත්‍ර වන්නියාරච්චි අමාත්‍යතුමිය ඔබතුමීට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම බොහොම සන්තෝෂ වෙනවා මේ අවස්ථාවේදී මේ වැදගත් විවාදයට මට එක් වෙන්න ලැබීම ගැන. විශේෂයෙන්ම අද මේ සභාවේදී අපේ රාජ්‍ය නිලධාරී මහත්වරුන්ට මේ සභාවට ඇවිල්ලා උත්තර දෙන්න විදියක් නැහැ. එවැනි තත්ත්වයක් යටතේ එතුමන්ලා ගැන විවේචනය කිරීම ඊතරම් සුදුසු තත්ත්වයක් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇමතිවරයා විදියට මම කටයුතු කරන කාලේ මේ කටයුතු කරපු සියලුම නිලධාරීන් ඉතාම අවංකව වෙහෙස මහන්සි වෙලා නිවැරදිව කටයුතු කරා. ඒ නිසා තමයි 2022 මැද විතර වෙනකන් අපට මේ කාලයේ සිට මේ කාලය දක්වාත් මේ කොවිඩ් වසංගතයෙන් මේ රට මුදවා ගනිමින් අපට කටයුතු කරන්න පුළුවන්කම ලැබුණා. විශේෂයෙන්ම මම මේ ගරු සභාවට මේ සභාවේ ඉන්න ජ්‍යෙෂ්ඨම මන්ත්‍රීවරයෙක් විදිහට මේ මම මතක් කරන්නට ඕනි අපට නිලධාරී මහත්වරු ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක කෝපයක තියෙනවා කෝපයක තියෙනවා විගණන කාධිපතිවරයා ඒකට මේ සභාවට වග කියන ක්‍රමයක් තියෙනවා විගණනාධිපතිවරයා හරහා ඒ වැඩි ඔබතුමන්ලා අපි ඔක්කොම ඒක විසඳ ගන්න ඕනේ. එහෙම නැතුව මේ නිලධාරි මහත්වරුන්ට ඇඟිල්ල දික් කිරීම මම විශ්වාස කරනවා එය ඊතරම් සාධාරණ තත්ත්වයක් නෙවෙයි. ඒ වගේම මේ ප්‍රශ්න එන්න මතුවෙන ප්‍රධාන හේතු ගණනාවක් සෞඛ්‍ය ඇමතිවරයෙක් විදිහට මට තේරෙනවා. විශේෂයෙන් අවුරුදු ගණනාවකට අවුරුදු දෙකකට තුනකට අවුරුදු දෙකක් විතර එක්ස්පයරි ඩේට් දාලා ඇයි අපිට බෙහෙත් ගේන්න බැරි? අපිට ප්‍රධාන ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි අපේ මෙඩිකල් සප්ලයර්ස් ඩිවිෂන් එකට ප්‍රමාණවත් ආකාරයට ස්ටෝස් නැහැ. අපිට ඊළඟ හම්බෙන ඕනෑම මුදලකින් අපි කර යුතු කාරණේ වන්නේ ඖෂධ සැපයුම් අංශයට ප්‍රමාණවත් ගබඩා පහසුකම් ලබා දීම. එහෙම නැත්නම් මම දන්නවා එතන ඉන්න ඒ නිලධාරි මහතුරු විශාල පීඩනයක එනවා. ඖෂධ සංස්ථාවෙන් ඖෂධ ආනයනය කරපුවම අපි කොහොමද මේක නිවරදිව ගබඩා කරලා තියාගන්නේ? සමහරලාට ඒ ආයතන අතරත් ගැටලු වෙනවා. ඒ වගේම මේ ඖෂධ නියාමන අධිකාරියත් NMRA එකත් අමාත්‍යංශයේ තියෙන මෙඩිකල් සප්ලයර්ස් ඩිවිෂන් එකත් ඖෂධ සැපවුම් අංශයත් ඖෂධ සංස්ථාව දත්ත තොරතුරු එකට ෂෙයා කරගන්න. එහෙම නැත්නම් එක ප්ලට්ෆෝම් එකක්. එහෙම නැත්නම් එක
ක්‍රමවේදයක් අපට තාම සෞඛ්‍ය අමාත්‍යාංශය තුල ඇති කරගන්න බැරි වුණා. ඒ නිසා පරණ පුරුදු විදිහට ඒ කාරණේ කිරීමේදී සමහර වෙලාවට ඖෂධ සංස්ථාවට අවශ්‍ය තොරතුරු ඖෂධ සැපයුම් අංශයෙන් ගන්න අමාරුයි කියලා කියන ඖෂධ සැපයුම් අංශයෙන් එන්න දෙන්න ක්‍රමයක් සමහර වෙලාවට නැති වෙලා යනවා. මේ වගේ කාරණා හින්දා සමහර වෙලාවට ඖෂධවල ප්‍රශ්න සෞඛ්‍ය අමාත්‍යාංශය තුල ඇතියෙනවා. නිසා මම යෝජනා කරනවා අපි ඊළඟ සෞඛ්‍ය අමාත්‍යාංශය කරන ඉන්වෙස්ට්මන්ට් එකක් විදිහට මේ මෙඩිකල් සප්ලයර්ස් ඩිවිෂන් එකයි NMR එකයි SPC එකයි තුනම තම තමන්ට ඖෂධ හිඟනම් ඖෂධ ලබා දිය යුතුනම් ඖෂධ මිලදී ගන්නවා නම් මේ සියල්ලම තමන්ට පාරදුෂ්‍යව ඒ ආයතන වලට ඒ එන්ටිටීස් වලට දැනගන්න පුළුවන් වෙන ආකාරයට ඒ වැඩපිළිවෙලක් ඒ ඉන්වෙස්ට්මන්ට් එකක් අපේ රටේ ඇති විය යුතුයි කියලා. තුන්වෙනි කාරණය අත්‍යවශ්‍ය ඖෂධවල රෙජිස්ට්‍රේෂන් වේවර එක කරනකොට බොහෝ වෙලාවල් වලට ඒ රෙජිස්ට්‍රේෂන් වේවර එක වෙන්නේ විදේශ අරමුදල් WHO එකේ අරමුදල් වලින්, එමත් නැත්නම් වෙන UN funded ආයතන වල අරමුදල් වලින්. මේ රටට අවශ්‍ය පුංචි බෙහෙත් ප්‍රමාණවල් තියෙනවා. අපි හිතමුකෝ AIDS වලට ලබා දෙන බෙහෙත්, ක්ෂය රෝගෙට ලබා දෙන බෙහෙත්, මේ වගේ ඒවා කවුරුත් ගෙනල්ලා රෙජිස්ටර් කරලා තියාගන්නේ නැහැ. ඒවා අවශ්‍ය වෙන්නේ පොඩි ක්වොන්ටිටීස්, මැලේරියා වලට බෙහෙත්. මේ වගේ අවස්ථාවලදී රටට අවශ්‍යතාවයක් වුණාම ඒවට ඇමතිවරයා සම්බන්ධ වෙන්නේ නැහැ. NMR එකේ තියෙනවා ඩිවයිසස් වලට වෙනම ඇඩ්වයිසරි බෝඩ් එකකුයි, ඩ්‍රග්ස් වලට වෙනම ඇඩ්වයිසරි බෝඩ් එකකුයි. ඒ ඇඩ්වයිසරි බෝඩ්ස් ඒවා බලලා තීන්දු කරලා මිල ගණනුත් සමහරලාට කතා කරලා ඒවා මිලදී ගැනීම නිර්දේශ කරනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ අපි මෙතන අපේ ඇමතිතුමාට විශ්වාස භංගයක් ගෙනල්ලා මේ ප්‍රශ්නේ මේ රටේ බේරෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ බේරගන්න යම් කිසි ප්‍රශ්නයක් විපක්ෂයට තියෙනවා නම් ඒක බේරගන්න ආයතන තියෙනවා. ඔබතුමන්ලා මේ මේ කටයුතු වලදී අමාත්‍යවරයාට එහෙම ආයතන වලට ඖෂධ අර කිව්වා වගේ මම දැක්ක පරණ සාකච්ඡාවලදී මේ ඉස්සෙල්ලා කෙරිච්චේවාදී මෙඩිකල් සප්ලයර්ස් ඩිවිෂන් එකෙන් සමහර අවස්ථාවලදී සෞඛ්‍ය ලේකම්තුමාට දැනුම් දෙනවා. ඒ වගේ තැන්වලදී සෞඛ්‍ය ලේකම්තුමා ඒක නිමාරයකට දැනුම් දෙනවා. ඒ වගේ අවස්ථාවල ඩියුටි වේවර්ස් වෙනවා අත්‍යවශ්‍ය කාරණවලදී ජාතික අවශ්‍යතාවයකදී. ඒකට ඇමතුමාට අත දික් කළ හරියන්නේ නැහැ. මෙතනයි විපක්ෂයේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් කරුණාකර පාර්ලිමේන්තුවේ ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න කටයුතු කරන්න ආයතන තියෙනවා. කෝප් එකේදී ප්‍රශ්න කරන්න, කෝප් එකේදී ප්‍රශ්න කරන්න, විකරකාධිපතිගේ වාර්තා ගන්න, ඒව අරගෙන මේ පාර්ලිමේන්තුවට අයිතියක් තියෙනවා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඒ ඇරෙන්න ඇමතිතුමාට විරුද්ධව විශ්වාස භංග යෝජනා ගෙනල්ලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. එන්නේ මාර්ගයකට ලැබ් එකක් නැති කතාව තියෙනවා. මම ඇමතිවරයා ඉන්න කාලේ කැබිනට් පේපර් එකක් දාලා එන්නේ මාර්ගයේ සල්ලි ඉතුරු වෙලා තුනක් බිලියන 3ක් විතර අපි ඒ ලැබ් එක හදන්න කිරිමණ්ඩල මාවතේ නාරායන් පිට ඉඩමක් තෝරාගෙන
බතුමින් තව ඇත්ත විනාඩි දෙකක් කාලය
මොරටුව විශ්වවිද්‍යාලයට ඒකේ ඩිසයිනින් බාර දීලා හදන්නත් එක්ක අග්‍රීමන්ට් එකක් අස්සම් කරා. ඉතින් ඒක නිසා අපිට හොඳ ලැබ් එකක් හදන්න ඕනි. ඒකට ජනාධිපතිතුමා බොහොම එදා අපේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීමේදී කිව්ව එක අනිවාර්යෙන් කළ යුතුයි කියලා එතුමා සම්පූර්ණ අනුග්‍රහය ලබා දෙනවා කියලා. ඒක නිසා ඒ තීන්දුව කැබිනට් එකෙන් අරගෙනක් තිබුණා කලින් උදල් අමාත්‍යංශයත් ඒකට එකඟ වෙලා තිබුණා ඔබ්සර්වේෂන්ස් වල. සෝ අපි හරි ලැබ් එකක් හදාගමු. අපි හරි ඉන්ෆර්මේෂන් ෂෙයා වෙන සිස්ටම් එකක් හදාගමු. ඒ වගේම අපි ඒ ආකාරයට කටයුතු කරමු. මේ රටේ සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරන්න අවශ්‍ය තවත් ක්‍රියාමාර්ග ගත හැකි යුතු ක්‍රියාමාර්ග තියෙනවා නම් ඒවා අපි ඉදිරියට කටයුතු කරමු කියමින් මම සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට හිටපු කාලේ මේ රටේ ජීවිත බේරා ගැනීම සඳහා සම්පූර්ණ කැපවීමෙන් වැඩ කරපු සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු දැන් ඉන්න ලේකම්තුමා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සියතුළු ඒ ආයතන වල හිටපු සමාරුගේ ලං කියලා මේකේ මේක විවාද කරා. මම ඒකට එච්චර කැමති නෑ. මොකද ඒ අය කොච්චර අවංකව වෙහෙස මහන්සි වෙලා මේ රටේ මේ තත්ත්වේ ගොඩ දාන්න වැඩ කරාද කියන එක මම දන්නවා. ඒක නිසා අපි ඒ අවශ්‍ය පියවර ගනිමු. අපට යම් කිසි ගැටලුවක් තියෙනවා නම් පාර්ලිමේන්තුවක් විදියට මේක කෝප්ප එකේ කෝප්ප එකේ බේරගනිමු කියලා තමුන්නාන්සලට යෝජනා කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මහත්මියනි. මීළඟ ගරු අශෝක් අබේසිංහ මන්තුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් ලැබෙනවා.
8 හැබැයි වැඩි කරලා
විනාඩි 8යි.
ඒක මම ජයරත්නරත්න මන්තුමාගේ විනාඩි 4කුත් එකතු කරලා තියෙනවා.
ඒ 4ත් එක තමයි මන්තුමාට.
මේ අද සෞඛ්‍ය මිතුමාට විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. නමුත් පාර්ලිමේන්තුවේ අද කතා බලපුවාම කවුද මේ රට පාලනය කරන්නේ, පසුගිය කාලේ රට පාලනය කළේ කවුද කියලත් හරියට හොයාගන්න බැරි තත්ත්වයක් තියෙනවා. 94 ඉඳන් 2024 අවුරුදු 30යි. අවුරුදු 30න් අවුරුදු 24ක්ම රට පාලනය කළා. නමුත් සමහර මේ අඩුපාඩු ගැන තාම කතා කරනවා. සමහර මන්ත්‍රීවරු කතා කරනවා මේකට වග කියන්න ඕනේ නිලධාරීන් පමණයි. එතකොට එහෙනම් ඇමති කෙනෙක් අවශ්‍ය නැහැ මේ තත්ත්වයට මේක ගෙනියන්න. දැන් රෞඛ්‍ය අමාත්‍යාංශයක ප්‍රධාන වගකීම වෙන්නේ ජනතාවට දැරිය හැකි මිලකට ගුණාත්මක ඖෂධ මිලදී ගැනීමේ අවස්ථාව ලබා දීම. ඒ වගේම රජයේ රෝහල් වලට ගුණාත්මක ඖෂධ ලබා දීම. නමුත් ඒක මේ අවස්ථාවේදී සිදු වෙනවද කියන එක ප්‍රශ්නයක්. සමහර අය මේ අර්බුදය මේ ආර්ථිකයත් අර්බුදයත් එක්ක ආපු අර්බුදයක් ලෙස සලකනවා. නමුත් ආර්ථික අර්බුදයේ අවස්ථාවේදී ඒක ඉස්සෙල්ලා වියදම් කරන මුදල වගේ හතර ගුණයක් වියදම් මේ මුදල් වෙන් කරලා තියෙනවා සහ වියදම් කරලා තියෙනවා. අරාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සාමාන්‍යයෙන් වර්ෂයකට බිලියන 40ක පමණ මුදලක් තමයි වෙන් කරන්නේ ඖෂධ ගේන්න. නමුත් මේ මාස 6ට දැන්ට බිලියන 90ක් වියදම් වෙලා තවත් බිලියන 70ක් අවශ්‍යයි කියලාත් කියලා තියෙනවා. ලෝක වෙළඳ පොලේ ඖෂධ අඩුවීම පිළිබඳව දැනගන්න ලැබිලා තියෙනවා. මම උදාහරණයක් විදියට මේ මෙරවන 1 මිලිග්‍රෑම් 2006 ඩොලර් 30 තිබිච්ච එක දැන් ඩොලර් 1.58 වෙලා තියෙනවා. ඉමිපමින් 500 මිලිග්‍රෑම් ඩොලර් 15.84 තිබිච්ච එක 2.52 දක්වා අඩු වෙලා තියෙනවා. එහෙම අඩු වෙලා තියෙද්දි විශාල මුදලක් වියදම් වෙනවා. හැබැයි මේ වියදම් වීම තුලදී ඒත් මෙච්චර වියදම් කළත් ඖෂධ හිඟය, උපකරණ හිඟය, ඒ වගේම ප්‍රතික්‍රියක හිඟය පිළිබඳ කතා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම මම මල් ළඟ තියෙනවා මේ තියෙන්නේ 2023 ජූනි මාසේ 23 වෙනිදා ඉදිරිපත් කළ කෝපක කමිටුවේ වාර්තාව. මේකේ තියෙනවා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය ලබාගෙන නොතිබුණු එනම් තත්ත්වය පිළිබඳ තහවුරුවක් නොමැති වෛද්‍ය සැපයීම් දේශීය වෙළඳපොලේ සැපයීම් කන්ගේ මිලදීගෙන තිබුණි. තත්ත්වයෙන් අසමත් ඖෂධ හඳුනා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳ යෝජනාවලියක් මෙතෙක් ඉදිරිපත් කර නොතිබිනි. හෘද අක්මා වකුගඩු රෝග අධි රුධිර පීඩන වැනි රෝග තත්ත්වයන්හි භාවිත කරන පිරිවැය 2,25,63,80,000 වූ ෆ්ලුසමයිඩ් සිරප් ඖෂධ බෝතල් 6,000ක තොගයක් ශ්‍රී ලංකා රේගුවේ නිදාස් කර ගැනීම සඳහා පෞද්ගලික සභාවක් වෙත ලියාපදිංචියෙන් නිදාස් කිරීමේ ලිපියක් නිකුත් කර තිබුණු අතර එම ඖෂධ තොගයෙන් 98%ක් රිජ්ජුවේ ආහාර ආර්යා ළමා රෝහලේ ඇතුළු රෝහලවල භාවිත කර අවසන් වූ පසු තම පරීක්ෂණයේදී අසමත් බව තවටලා තියෙනවා. ඉතින් මේවට කවුද වග කියන්නේ? මෙන්න මේක ඉද තමයි මේ ගැන කතා කරන්නේ. ඒ වගේම මේ වාර්තාවේ තියෙනවා 2020-21-22 වර්ෂවලදී තත්ත්වයෙන් අසමත් වෛද්‍ය සැපයීම් අතරින් ප්‍රතිදීපක ඖෂධ අසාත්මික අසාත්මිකතා ඇදුම පිළිකා හෘද රෝග අක්ෂි අසාධාරණ හා වක්ගඩු රෝග සඳහා භාවිත කරන ඖෂධ ඇතුළු ඖෂධ බොහොමයක වීදුරු කැබලි පැවතීම, දෘශ්‍ය අංශු පැවතීම, මැරුණු කරපොත්තක සිටීම, පෙති කැඩි යාම, වර්ණ වෙනස් වීම, බ්‍රිතාන්‍ය ඖෂධ වේද පිළිවිතියන්ට අනුකූල නොවීම, අහිතකර ප්‍රතික්‍රියා හේතුවෙන් මරණ සිදුවීම, ක්ෂුද්‍ර දීවි දූෂණ ආදී කරුණු හඳුනාගෙන තිබුණා.
ඇත්තේ මේවා මෙන්න මේවට කවුද වග කියන්නේ මන්නේ මේ අපි මේක හිතලා මේ ගැන කතා කරන්නේ 2022 වර්ෂයේදී රෝහල් සඳහා නිකුත් කළ වෛද්‍ය සැපයේ මතරින් 34 කෝටි 90 ලක්ෂ 25,664 වටිනා ඖෂධ හා ශල්‍ය රසායන ද්‍රව්‍ය තත්ත්වයෙන් අසමත් වීම මත භාවිතයෙන් ඉවත් කර තිබුණා ඒ වගේම තවත් 31 කෝටි 75 ලක්ෂ 1024 වටිනා ඖෂධ තත්ත්වයෙන් අසමත් වීම මත తాවකාලිකව අත්විඳලා තියෙනවා. මෙන්න මේ පිළිබඳව තමයි අපි මේ කතා කරන්නේ නැතුව වෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඒ වගේම තත්ත්වයෙන් අසමත් ඖෂධ සඳහා 2022 12/31 දිනට වෛද්‍ය සැපයුම්මාංශයට ආවිය යුතු මුදල 274 කෝටි 35 ලක්ෂ 40,043ක් බිලියන 2.7ක්. ඉතින් මෙන්න මේවා ගැන තමයි අපි කතා කරන්නේ නැතුව මේ විශේෂයෙන්ම මේ රටේ ජනතාව මේ ඖෂධ සංස්ථා විශේෂ සෞඛ්‍ය සේවය කෙරෙහි විශ්වාසය නැතුව ගියොත් මේ රටේ මේ සෞඛ්‍ය සේවයට කුමක්ද වෙන්නේ? ඉතින් එවැනි තත්ත්වයක් මේ ලෝකයේ මෙහෙම මිල අඩු වෙලා තියෙද්දිත් දැන් 2021 අගෝස්තු මාසේ ඉඳන් 2022 අප්‍රේල් මාසේ වෙනකන් තුන් පාරකදී ලංකාවේ බෙහෙත් මිල වැඩි කරලා තියෙනවා. 97%ක් බෙහෙත් මිල වැඩි වෙලා තියෙනවා. එහෙම තියෙද්දි විශේෂයෙන් මම කතා කරනවා මේ පිළිකා රෝගින් පිළිබඳ වසරකට පිළිකා රෝගී 30,000ක් විතර එනවා. ඒ වගේම 4,000ක් විතර මැරෙනවා මාසරකට මේ 4,000ක් මැරෙන දවසකට 10ක් 11ක් අතර ප්‍රමාණයක් එහෙම තියෙද්දි මේ විකිරණ ප්‍රතිකාර ඉතාම අත්‍යවශ්‍ය එහෙම තියෙද්දි මේ මේ වෛද්‍යවරු මේ ගැන අමාත්‍යාංශයට කියලා තියෙනවා මේ ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා මේ විශේෂ ස්වීඩන් සමාගම සමග විශේෂයෙන්ම ඉලෙක්ට්‍රා සමාගම සමග මේ ඒ කාලේ තිබිච්ච අලුත්ින්ම විකිරණ යන්ත්‍ර සවි කරලා තියෙනවා ලීනක් විකිරණ යන්ත්‍ර ඒව අලුත් වැඩියා කරන්න කියලා තියෙනවා අලුත් ගිවිසුම අත්සන් කරලා ඒ විශේෂයෙන්ම රෝහල් රත්නපුර බදුල්ල හම්බන්තොට කුරුණෑගල අනුරාධපුර රෝහල් වලට මේ යන්ත්‍ර සවි කරන්න කියලා තියෙනවා මේ ගැන කිසිම කතා නැහැ මේ ගැන ඒ ගිවිසුම අත්සන් කිරීම කල්යෑම තුළ මේ ඉඳලා දවසකට රෝගීන් විශාල ප්‍රමාණයක් මේ යන තත්ත්වයකට පත් වෙලා තියෙනවා ඒ වගේම මහරගම පිළිකා රෝහලේ කල්ලිකුත්තු වේරියන් විකිරණ ප්‍රතිකාර යන්ත්‍රය වෙනුවට නව යන්ත්‍රයක් මිලදී ගැනීමට වැඩපිළිවෙල සකස් කරන්න කියලා තියෙනවා ඒ පිළිබඳවත් විශේෂයෙන්ම අපි කතා කරන්න ඕනේ මේක දැන් මේ යන්ත්‍රය දැන් 2008 දී සවි කරලා 2028 දී කල්ලිකුත්තු වෙනවා එතකොට ඒ සඳහා නඩත්තු කරන්න මේකට දවසේ මේක හරියට නඩත්තු කරලා මේකට අලුත් යන්ත්‍රයක් ගත්තේ නැත්නම් දවසකට ලෙඩ්ඩු 80කට වැඩි ප්‍රමාණයක් මේ යන තත්ත්වයක් තියෙනවා මේ පිළිබඳ විකිරණ වේදීන් විකිරණ වෛද්‍යවරු මේක දැනුවත් කරලා තියෙනවා ඒ වගේම ලෝකේ භාවිතා කරන්නේ පැනසියා කියලා ඉන්දියාවේ නිෂ්පාදනය කරන පැනසියා කියන වගේ විකිරණ යන්ත්‍ර ගන්න තීන්දුව කරලා තියෙනවා මේක ඉන්දියාවේවත් භාවිතා කරන්නේ නැහැ එතකොට ඉන්දියාවේවත් භාවිතා කරන්නේ නැති යන්ත්‍ර ලංකාවට ගේන්න දැන් තීන්දුව කරලා තියෙනවා ඒ පිළිබඳවත් වහම අසෞඛ්‍ය අමාත්‍යතුමා බලන්න ඕනේ මොකද නැත්නම් මේක රෝගී ජීවිත අනුතරයට වැටෙනවා ඒ වගේම කොබෝල්ට් යන්ත්‍ර අලුත් වැඩියා කරන්න 1980 වසරේදී ගෙනාවු මේ යන්ත්‍ර වර්ග තියෙනවා පෙරණි යල්පැන ගිය ක්‍රමවේද අනුව ඒක අලුත් වැඩියා කරන්න මිලියන 350ක් වේදම් කරලා අලුත් වැඩියා කරන්න යනවා මේ අලුත් යන්ත්‍ර ගණේ නැතුව මේ ලීනක් අලුත් යන්ත්‍ර ගන්න ඒ මං කියව ඉලෙක්ට්‍රා සමාගම සමග ගිවිසුම අත්සන් කළොත් ඒ පිළිබඳ විශේෂයෙන්ම මේ රෝගීන් අනුතරයට වැටෙන එක දවසකට 11ක් පමණ මිය යනවා ඒ කියන්නේ වසරකට 4000ක් වමන මේක නවත්ත ගන්න පුළුවන් මේ අපේක්ෂා රෝහල විශේෂයෙන් මම කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් විදියට අපේ කුරුණෑගලටත් රෝහලටත් අවශ්‍යයි යන්ත්‍රය. නමුත් මේ ගිවිසුම අත්සන් කිරීම තව කල් දාලා තියෙනවා එමුතුමා මේ පිළිබඳව ඔබතුමා හොයලා බලන්න වෙයි. හොයලා බලලා මේ අසන රෝගීන් වෙනුවෙන් ඒ සඳහා වැඩපිළිවෙළ සකස් කරන්න. විශේෂයෙන්ම අපි දැක්ක පසුගිය දින ඇස් වලට ගෙනාව බෙහෙත බාල ඖෂධයක් මම මේක පිළිගන්නවා කියලා මහාචාර්ය එස්.ටී. ජයරත්න මැතිතුමා කියනවා. ඉතින් මේ එතකොට මේ රටේ මෙහෙම වෙලා තියෙනවා කියලා පිළිගන්න තියෙනවා. ඒ වගේ මම අර කිව්වා වගේ මේ කෝප් කමිටුවේ වාර්තාව අනුව විශාල මුදලක් වැය කරලා තියෙනවා. මේකට හේතුව දැන් මේ ඇමති හිටපු රාජ්‍ය ඇමති මුදල් රාජ්‍ය ඇමතිතුමා කිව්වා සෞඛ්‍ය ඇමතිතුමා බිලියන 11කට වැඩි මුදලක් මේ ගෙවන්න තියෙනවා මේ ඖෂධ සපයුම් කරුවන්ට. මේක හිතාමතා ගෙවන්නේ නැහැ. මොකද හිතාමතා ගෙවන්නේ නැත්තේ. එතකොට ඒ නැති තත්ත්වය තුළ අලුත් ටෙන්ඩර් වලට මේගොල්ලෝ ඉල්ලුම් කරන්නේ නැහැ. ටෙන්ඩර් වලට ඉල්ලුම් කරන්නේ නැත්තේ ටෙන්ඩර් වලට ආ ඉල්ලුම් කරම මේ මුදල් ලැබෙන්නේ නැති වෙයි කියලා හිතලා. එතකොට ක්ෂණික මිලදී ගැනීම කරන්න පුළුවන්. ක්ෂණික මිලදී ගැනීම කිරීම තුලින් තමයි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මේගොල්ලෝ මේ වැඩි මිලට ගන්නෙ. මම අපි දැක්ක මේ තියෙනවා විශේෂයෙන්ම මේ වැඩි බිලට ගැනීම පිළිබඳව මම වාර්තාවක් මල්ලඟ තියෙනවා මේ සබ් කමිටියකෙන් මේ ඖෂධ මිලදී ගැනීම පිළිබඳ සබ් කමිටියකෙන් තීන්දුව කළා තියෙනවා වෙරපමිල් ඉන්ජෙක්ෂන් එක 5 මිලිග්‍රෑම් එක 2 ml එක 1320කට නමුත් මේ කාලය අවසන් මිලදී ගැනීම වලදී ආරම්භ තියෙන්නේ රුපියල් 3088ට ඒ වගේම කෙටමින් ඉන්ජෙක්ෂන් එක 200 මිලිග්‍රෑම් 20 ml එක නියම කරලා තියෙන ගාන රුපියල් 3503යි නමුත් 700 මිලි ගැනීම වලට රුපියල් 7200ට aran තියෙනවා ඒ වගේම කෙටමින් ඉන්ජෙක්ෂන් 500 මිලිග්‍රෑම් 10 ml එක මේ සබ් කමිටි එක තීන්දුව කරලා තියෙනවා රුපියල් 5810ට ගන්න නමුත් aran තියෙන රුපියල් 9000 ගන්න
මේවැනි
මේ රජයේ මුදල් අවභාවිතයක් වීම පිළිබඳව තමයි අපි මේ ඇමතුමා ගැන පිට කතා කරන්නේ නැතුව වෙන ප්‍රශ්නයක් නෙමෙයි විශේෂයෙන්ම මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කෙලින් රටේ ජනතාවගේ විශ්වාසය නැතුව ගියොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල වශයෙන් කඩාවැටපත් වෙනවා නමුත් මන්ත්‍රීවරුන්ට කවුරු හරි කියලා දීලාද කොහෙද මේ නිලධාරීන් ගැනම කියනවා නිලධාරීන් නෙමෙයි පාලනය කරන්න ඇමතුමා පාලනය කරන්න ඒතර ඇමතුමාට යම් කිසි වගකීමක් තියෙනවා මේ පිළිබඳව සොයා බලන්න එහෙම සොයා බලලා මේ පිළිබඳව වැඩපිළිවෙල සකස් ගන්න ඒ නිසා විශේෂයෙන්ම අපි අද මේ විශ්වාස භංගයට සහයෝගය පළ කරන්නේ මේ පිළිබඳව ඔබතුමා මේ ඉදිරියට වැඩ කටයුතු කරයි කියලා මම පදනව මත
සුදිගරු මන්තුමනි